රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලියෙන් 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ තවත් පාඩම් කොටසක් අරන් ඔන්න අපි අදත් ආවා දූල පුතාලගේ නිවසටම. අද අපි ගෙන එන්නේ ඒක පුද්ගල ව්‍යාපාර සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න. පාඩම ගෙන එන අපි ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ආචාරිණී මහේෂා දමයන්ති ගමලත්ගේ හා ගාල්ල උස්වතුන් හසානා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ආචාරිණී කේ දිනුෂා ප්‍රියන්ති. හොඳයි දුවේ පුතේ, අපි අද මේ ව්‍යාපාර සංවිධාන තුන්වෙනි පාඩමට අදාළ තවත් වැදගත් කොටසක් තමයි ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාර හැඳින්වීමත් ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ වාසි අවාසි සාකච්ඡා කරන්න. මං හිතනවා දූල පුතාලා දැන් පෙළ පොත අතට අරගෙන කොළයක් කඩදාසියක් අරගෙන පාඩමට හොඳින් සූදානම් වෙලා ඇති කියලා. ඒ වගේම තමයි අපි පාඩම අවසානයේ ගැටලු කීපයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම පාඩමේ වැදගත් කරුණු දූල පුතාලා සටහන් කරගෙන අවබෝධ කරගන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා. හොඳයි, අද අපි ඔයාලත් සමග මේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂයේ තුන්වන පාඩමේ, ඒ කියන්නේ ව්‍යාපාර සංවිධාන පාඩමේ තනි පුද්ගල ව්‍යාපාර පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාර, ඒ කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාරත් කියලා අපි කියනවා. එහෙම නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර යන නම් වලිනුත් මේ තනි පුද්ගල ව්‍යාපාර හඳුන්වනවා. තනි, ඒක, කේවල මේ හැම වචනයකින්ම දුවේ පුතේ ඔයාලට එකක්, එක්කෙනෙක් වගේ අදහසක් එනවා ඇති. එහෙම නේද? ව්‍යාපාරවල ඉන්නේ තනි පුද්ගලයෙක් පමණයි. අන්න ඒ නිසා තමයි අපි ඒකට කියනවා හිමිකාරීත්වය, එහෙමත් නැත්නම් අයිතිය. එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර කියලා. ලෝකයේ සෑම රටකම වගේ බහුලවම පවතින ව්‍යාපාර සංවිධාන වර්ගය තමයි කේවල ස්වාමී ව්‍යාපාර කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේක පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කුඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්වාධීන තීරණ ගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ නිසා මෙන්න මේ කේවල ස්වාමි, එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර ලෝකේ බහුලව දක්නට ලැබෙනවා. ඒ මේවා ලෝකේ බහුලව මෙහෙම දක්නට ලැබෙන්නේ හිමිකරුගේ දක්ෂතාවය හා කැපවීම මත මේ ව්‍යාපාර බොහෝ දුරට සාර්ථක කරගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි බලමු කේවල ස්වාමි ව්‍යාපාරයක, එහෙම නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක දකින්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. දූල පුතාලට පුළුවන් මේ පාඩම අවසානයේදී සාරාංශයක් ගොඩනගා ගන්න. ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ, ඒ වගේම වාසි අවාසි. එතකොට විභාගෙට උනත් වෙන් කළා හඳුනාගෙන මතකේ රඳවා ගන්නත් ඕගලන්ට ඉතාමත් පහසුයි. අපි බලමු පළවෙනි ලක්ෂණය. පළවෙනි ලක්ෂණය තමයි ප්‍රාග්ධනය අයිතිකරුවන තනි පුද්ගලයෙකු විසින් යෙදවීම. හොඳට මතක තියාගන්න. කේවල ස්වාමි ව්‍යාපාරයක් හඳුනා ගන්න පුළුවන් එක දෙයක් තමයි, එක ලක්ෂණයක් තමයි ප්‍රාග්ධනය යොදන්නේ තනි පුද්ගලයෙක්. මේ ව්‍යාපාරවල ඉන්නේ එහෙමනම් එක අයිතිකරුයි. ඒ නිසා ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය අයිතිකරු විසින් තනිව සපයාගත යුතු වෙනවා. ප්‍රාග්ධනයේ විදියට අයිතිකරුට යොදන්න පුළුවන්, එයා මේ දක්වා ඉතිරි කරගත්ත යම් මුදලක් තියෙනවා නම් ඒක යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ණය වශයෙන් අපිට බාහිරින් මුදලක් ගන්නත් පුළුවන්. බැංකු ණය වගේ මුදලක් ගන්නත් පුළුවන්. එතකොට අපි ඒවට කියනවා ප්‍රාග්ධනයේ ලෙස ඒවා යොදා ගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි නේද අයිතිකරු කියන්නේ කවුද කියලා? අයිතිකරු කියන්නේ එක්කෙනයි, එයා තමයි ප්‍රාග්ධනය යොදන්නේ. එතකොට අයිතිකරු එයාගේ ඉතිරි කිරීමේ මුදලක් හරි බාහිරින් ලබාගත් ණය මුදලක් ප්‍රාග්ධනය ලෙස යොදවන්න පුළුවන්. හොඳයි, මෙන්න දෙවනි ලක්ෂණය. ලාභ හෝ අලාභ තනිව භුක්ති විඳින්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ගත්තම උපයන සියලුම ලාභ කාටද අයිති? අයිතිකරුට නේද මොකද එයා තමයි ප්‍රාග්ධනය යොදවන්නේ ඒ නිසා ඒ ලාභය අයිති වෙන්නත් ඕන අයිතිකරුට ඒ වගේම තමයි දුවේ පුතේ ඒකේ අනිත් පැත්ත අලාභයක් ඇති වුණත් ඒක යා තනිවම විඳ දරා ගන්න සිද්ධ වෙන්න ඕන යාට හැකියාව තියෙන්න ඕන එහෙමනම් ලාභය හෝ අලාභය බෙදා ගැනීමට වෙනත් පුද්ගලයෙක් නැති නිසා තමයි තනිවම ලාභ හෝ අලාභ භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ පැහැදිලි නේද අපි බලමු තවත් ලක්ෂණයක් තුන්වෙනි ලක්ෂණය අයිතිකරුගේ වගකීම අසීමිතයි මොකද්ද මේ වගකීම අසීමිතයි කියලා කියන්නේ වගකීම අපි මෙහිදී හඳුන්වනු ලබන්නේ බාහිර පාර්ශවයකට ගෙවීමට ඇති යම් වටිනාකමක් අපි හිතමු බැංකු ණයක් අරගෙන තියෙනවා නම් ඒ ණය අපි ගෙවලා නිදහස් කරන්න ඕන එතකොට ඒක බැංකුවෙන් වෙනත් බාහිර පුද්ගලයෙකුගෙන් හෝ එහෙම නැත්නම් ආයතනයකින් ලබාගත් ණය මුදලක් වෙන්න පුළුවන් වගකීම සම්බන්ධයෙන් අපි අවස්ථා දෙකක් කතා කරනවා එකක් තමයි වගකීම සීමිත වීම වගකීම සීමිත වීම කියලා අදහස් කරන්නේ මේ වගකීම පියවීමේදී එහෙම නැත්නම් බැංකු ණයක් ගෙවීමේදී යෙදු ප්‍රාග්ධනයට සමාන වටිනාකමක් පමණක් බාහිර පාර්ශවයන්ට ගෙවීම ඒ කියන්නේ බැංකු ණයක් අරන් තියනවා නම් රුපියල් 30000ක ඒ 30000ට එයාගේ අසීමිතව දේපල කැප කළා හරි ගෙවන්න වෙනවා අපි 30000ක් අරන් තියන දැන් ගෙවා ගන්න බැරි නම් ඒක තමන්ගේ පුද්ගලික ධනය ඉඩම් රත්‍රන් බඩු ඒවා උගස් තියලා හරි මේවා ගෙවන්න සිද්ධ වෙනවා අනික තමයි ඒ වගේම තමයි මේ ප්‍රාග්ධනය අයිතිකරු යදු ප්‍රාග්ධනයට පමණක් මේ වගකීම සීමිත වෙන්නේ අසීමිතයි ඒ නිසා පෞද්ගලික දේපල පවා වගකීම් පියවීම සඳහා යොදා ගන්න ඕන පැහැදිලි නේද ඒ අනුව ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ වගකීම දැන් දූල පුතාලා දන්නෝ අසීමිතයි ඒ කියන්නේ පෞද්ගලික දේපල පවා කැප කරන්න සිද්ධ වෙනවා යෙදු ප්‍රාග්ධනයට පමණක් සීමා වෙන්නේ නැහැ ලක්ෂයක් ප්‍රාග්ධනය යෙදුවනම් ඒ ලක්ෂයට පමණක් සීමා වෙන්නේ නැහැ වෙනත් දේපල පවා බාහිර වත්කම් ඉඩමක් ණයට අරන් තියනවා නම් වාහනයක් ලීස් කරලා අරන් තියනවා නම් වෙනත් දේපල පවා විකුණලා ව්‍යාපාරයේ වගකීම් පියවන්න කැපකිරීමක් සිද්ධ කරන්න ඕන. මං හිතන එක දූල පුතාලට පැහැදිලි කියලා.
එතකොට අපි දන්නවා දුවේ පුතේ කේවල ස්වාමි ව්‍යාපාරයක තියෙන ලක්ෂණ අතරින් තව වැදගත් ලක්ෂණයක් තමයි මේ කේවල ස්වාමි ව්‍යාපාරවලට නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම. දැන් මේ විෂය ඕගොල්ලන්ට හරි ආධුනික විෂයක් නිසා ඕගොල්ලන්ට මෙන්න මේ වචනත් ටිකක් ආධුනික වෙන්න පුළුවන්. නමුත් මේවා හොඳට සවන් දීලා මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා දූල පුතාලගේ තියෙන මේ විෂය සම්බන්ධ තියෙන ගැටලු නැති කර ගන්න ඕන. එතකොට අපි බලමු කේවල ස්වාමි ව්‍යාපාරවලට නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම කියලා කියන්නේ මොකක්ද කියලා. මේ අලුත්ම කරුණක්. ඒ කියන්නේ දුවේ පුතේ අපි දන්නවා ඕනෑම ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරයට නමක් තියෙනවා. ඒ ව්‍යාපාර අයිතිකරුගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යන්නේ නෑ සාමාන්‍යයෙන් ව්‍යාපාරවලට කෙටි නම් දාලා තියෙනවා. එතකොට ඒ ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියේ ඒ කියන්නේ නීතිමය කටයුතු වලට එළඹෙන්න බෑ. විශේෂයෙන්ම අපි හිතමු ඒගොල්ලන් වත්කම් මිල දීලා ගන්නවා කියලා. ඒ වත්කම් මිල දීලා ගන්න අවස්ථාවලදී ඒ වගේම ණය ගැනීම ව්‍යාපාරය සඳහා ණයට ණය ගිවිසුම් වලට එළඹෙනවා. ඒ වගේ දේවල් වලදී අපිට ව්‍යාපාරයේ නමක් විදියට පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ වෙළඳ කටයුතු වලදී අපේ ව්‍යාපාරික නාමය නමක් විදියට යොදන්න බෑ. ඒ කියන්නේ නිත්‍යානුකූල බවක් ව්‍යාපාරයේ නමට නීතිය ඉදිරියේදී පුද්ගල භාවයක් ලැබෙන්නේ නෑ කියන එකයි. එහෙමනම් ඒ අවස්ථාවලදී අපි පාවිච්චි කරන්න ඕන මොන නමද? අයිතිකරුගේ නම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ව්‍යාපාරයේ නම පුද්ගලයෙක් විදියට නීතිය ඉදිරියේදී සලකන්නේ නෑ. ඒ කියන්නේ අපි යම්කිසි නඩුවකට සම්බන්ධ වෙනවා නම් අපි විත්තිකරුවෙක් වෙනවා නම් ව්‍යාපාරයේ නමින් ඒ දෙකම කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා ව්‍යාපාරිකයාගේ පෞද්ගලික නම ඒ වෙනුවට පාවිච්චි කරන්න. ඒකයි අපි කියන්නේ ව්‍යාපාරයේ නමට නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නෑ කියලා. ඊළඟ ලක්ෂණය තමයි දුවේ පුතේ මේ කේවල ස්වාමි ව්‍යාපාරවල අපිට දකින්න පුළුවන් අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අපිට කියන්න බෑ මේක දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියලා. මොකද සමහර ව්‍යාපාරිකයාගේ දක්ෂතාවය තියෙනකන් ඒ ව්‍යාපාරය පැවතිලා එයාගේ එක්ක අභාවයෙන් එක්ක එයාට වයසට පත්වීමෙන් මේ ව්‍යාපාරික කටයුතු කාර්යක්ෂමව කරගන්න බැරි වීමෙන් එහෙම නැත්නම් එයා උමතු වීමෙන් සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරය වැහිලා යන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න බෑ මේක දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාර සංවිධානයක් විදියට අපිට කේවල ව්‍යාපාර සංවිධාන හඳුන්වා දෙන්න බෑ. හරිද? මීළඟට මේ කේවල ස්වාමි ව්‍යාපාරවල ලක්ෂණ කීපයක් තියෙනවා. එතකොට දැන් අපි කිව්වා මුල ඉඳලම අපි ලක්ෂණ කීපයක් ගැන කතා කරානේ නේද? ප්‍රාග්ධනය අයිතිකරුම සපය ගන්න ඕන, ලාභ පාඩු තනියම භුක්ති විඳ ගන්න ඕන, අයිතිකරුගේ වගකීම අසීමිතයි, නීතිමය පුද්ගල භාවයක් නෑ, අඛණ්ඩ පැවැත්මක් නෑ. එතකොට තවත් ලක්ෂණයක් තමයි දැන් සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුමද කියන එක. ලියාපදිංචියත් අනිවාර්ය නෑ මේ ව්‍යාපාරවලට. හැබැයි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා දුවේ පුතේ. මේ ව්‍යාපාරය ලියාපදිංචිය අනිවාර්ය නොවන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. අපි හිතමු යම් කිසි ව්‍යාපාරිකයෙක් ඉන්නවා යසන්ත ජයරුවන් කියලා. යසන්ත ජයරුවන් එයාගේ සම්පූර්ණ නම අපි හිතමු MH යසන්ත ජයරුවන්. එතකොට මෙයා ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඕනක් MH ජයරුවන් කියලා. ඒ සම්පූර්ණ නමින් ඒ තමන්ගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි අනිවාර්ය නැහැ. නමුත් බොහෝ ව්‍යාපාර අයිතිකරුගේ සම්පූර්ණ නමින් නෙවෙයි පවත්වාගෙන යන්නේ. එයා මොකක් හරි ව්‍යාපාරයට කෙටි නමක් දාගන්නවා. හැබැයි ඒ වගේ ව්‍යාජ නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි අනිවාර්ය වෙනවා. දැන් උදාහරණයක් මං ඉස්සෙල්ලකෝ. අපි හිතමු තව උදාහරණයක්. සූර්ය බණ්ඩාර කියලා කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. එතකොට එයා ව්‍යාපාරයේ නම් කරනවා සූර්ය කියලා. එතකොට මේ අවස්ථාවේදී අපි ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්න ඕනද නැද්ද? ඕන. ඇයි එයාගේ සම්පූර්ණ නම නෙමෙයි ව්‍යාපාරයට දාලා තියෙන්නේ සූර්ය කියලා. අන්න ඒකයි ඒ කියන්නේ. ඒක නිසා අපි පොදුවේ කියනවා ලියාපදිංචි අනිවාර්ය නැහැ කියලා. නමුත් අපි වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් 1918 අංක 6 ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ අපේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න වෙනවා. එතකොට අපේ ව්‍යාපාරයේ නමට තමයි ලියාපදිංචිය ලැබෙන්නේ. හරිද? දැන් අපි ගොඩක් කතා කරා මේ ව්‍යාපාරවල කේවල ස්වාමි ව්‍යාපාරවල ලක්ෂණ. ඉතින් විභාගෙදි මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙදිත් අහලා තිබ්බා කේවල ව්‍යාපාර සංවිධානවල එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක ලක්ෂණ. එතකොට මම මේ පැහැදිලි කරපු ලක්ෂණ වලින් ලක්ෂණ තමයි ලියන්න වෙන්නේ. ලක්ෂණ 2ක්ද 3ක්ද තමයි ලියන්න තිබුණේ. ඒක නිසා පටලව ගන්නෙ නැතුව මේ ලක්ෂණ අතරින් කීපයක් තමයි ඔයාලා පිළිතුර විදියට සපයන්න ඕන. මීළඟට අපිට මේ ඒක පුද්ගල ව්‍යාපාරවල දැක ගන්න පුළුවන් තියෙනවා වාසි කීපයක්. එතකොට වාසී ලක්ෂණයි පටලව ගන්නත් එපා. දැන් මේ පාර බොහෝ ළමයි ලක්ෂණවලට වාසී ලියලා තිබ්බා. එතකොට ඒගොල්ලන්ට ලකුණු හම්බ වුණේ නැහැ. ඒක නිසා බොහෝම අවධානෙන් දූලා පුතාලා අහගෙන ඉන්න ඕන ලක්ෂණ කියන්නේ මොනවද? වාසී කියන්නේ මොනවද? අවාසී කියන්නේ මොනවද කියලා. අපි බලමු කේවල ස්වාමි ව්‍යාපාරවල තියෙන වාසී මොනවද කියලා. එකක් තමයි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. අපි ඉතිරි කරගත්ත මුදලක් තියෙනවා නම් අපිට යම්කිසි ව්‍යාපාර පිළිබඳ යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් ඒකට එච්චර අපහසුවකින් තොරව අපි කැමති ස්ථානයක කැමති විදියට අපිට ව්‍යාපාර කටයුතු පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රධාන වාසියක් තමයි පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. ඊළඟ ලක්ෂණේ තමයි එහෙම ඊළඟ වාසිය තමයි දැන් අපි කිව්වා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් නිසා ඒක හරි වාසියක් කියලා. ඊළඟ වාසිය විදියට අපිට කියන්න පුළුවන් සියලුම ලාභ අයිතිකරු සතු වීම. මේ ව්‍යාපාරය ලබන හැම ලාභයක්ම ඒක අයිති වෙන්නේ කාටද? අයිතිකරුටයි. එක්කෙනාටයි අයිතිය තියෙන්නේ. ඒක නිසා අයිතිකරු සතු වෙනවා සියලුම ලාභ. ඒකත් වාසියක්. අනිත් වාසිය තමයි ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ව්‍යාපාරයේ ඇතුළේ යා කරන කටයුතු පිටතට යන්නේ නැහැ. එයානේ ඔක්කොම දන්නේ. ඒක නිසා ඒකත් අපි වාසියක් විදියට තමයි මේ වගේ ව්‍යාපාරවල දකින්නේ. ව්‍යාපාරික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වීම. ඒ කියන්නේ වෙනත් පාර්ශවයන්ට ව්‍යාපාරයේ තොරතුරු ගලාගෙන යන්නේ නෑ. ඒකට අපි කැමති. ඒක නිසා මේ ව්‍යාපාරිකයා ඒකට කැමති. අනිත් එක තමයි වාසිය තමයි තම දක්ෂතා උපරිමව යොදන්න පුළුවන්. තමන්ට තියෙන දක්ෂතාවය උපරිමව යොදලා ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඒකත් වාසිය. අනිත් එක තමයි තීරණ ගැනීමේ ස්වාධීන බව. කාගෙන්වත් අහන්න බලන්න ඕනේ. තමන්ට සුදුසුයි කියලා හිතන තීරණ තමන්ට ස්වාධීනව ගන්න පුළුවන්. ඉතින් ඒ වාසි ටික තමයි අපිට වාසි විදියට දැක ගන්න පුළුවන් වෙන්නේ.
හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු. දැන් ඔබ වාසි ඉගෙන ගත්තානේ. අපි දැන් බලමු ව්‍යාපාර සංවිධාන වර්ගවලට සාපේක්ෂව ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ තියෙන ප්‍රධාන අවාසි කීපයකුත් සඳහන් වෙනවා. පළවෙනි අවාසිය තමයි දුවේ පුතේ අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ව්‍යාපාර මේ ව්‍යාපාරවල ව්‍යාපාර ලබා ගන්නා සියලුම ණය අයිතිකරු මොකද්ද කරන්න ඕන? පෞද්ගලිකවම වග කියන්න ඕන. බැංකු ණයක් ගත්තොත් පෞද්ගලිකවම වග කියන්න වෙනවා. ඒ අනුව ව්‍යාපාරයේ සතු සම්පත්වල වටිනාකමට වඩා ණය ප්‍රමාණය වැඩි වුණොත් ඒක පියවන්න අයිතිකරුගේ අනිකුත් පෞද්ගලික දේපල පවා මෙතෙන්දී කැප කරන්න සිද්ධ වෙනවා. යාන වාහන තියෙනවා නම්, ඉඩම් ගොඩ නැගිලි තියෙනවා නම්, ඒවා විකුණලා හරි ඒ ණය ගෙවන්න තියෙනවා. ඒ නිසා මෙතන ව්‍යාපාරවලට යම් අවදානමකුත් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් පළවෙනි අවාසියේ විදියට අයිතිකරුගේ වගකීම අසීමිත වීම දක්වන්න පුළුවන්. තවත් අවාසියක් තියෙනවා දුවේ පුතේ, ප්‍රාග්ධනිය රැස්කර ගැනීමේ දුෂ්කරතා. ඒකට හේතුව තමයි මේ ව්‍යාපාරවල ඉන්නේ කවුද? එක්කෙනයි, එක් අයිතිකරුවෙක්. ඒ නිසා එයා ඉතුරු කරගත්තු මුදලක්, ඒ වගේම බාහිරින් ලබා ගන්න ණය මුදලක් වගේ දෙයක් තමයි ප්‍රාග්ධනයේ විදියට තියෙන්නේ. ඒ නිසා ඒක පුද්ගල ව්‍යාපාරවල ඉහළ අවදානමකුත් තියෙනවා, අසීමිත වගකීමකුත් තියෙන නිසා ওই බැංකු වගේ ආයතන ගොඩාක් දුරට මේ ප්‍රාග්ධනය රැස් කර ගැනීම, ඒ කියන්නේ ණය මුදල් ලබා ගන්න මේ කේවල ස්වාමී ව්‍යාපාරවලට අපහසු වෙනවා. ඒ නිසා ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ දුෂ්කරතා මෙතෙන්දි පවතිනවා. අයිතිකරුගේ කැපවීම දක්ෂතාවය කොහොම තිබුණත් මුල්‍ය දුෂ්කරතාවය මත ව්‍යාපාරය දියුණු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි අවාසිය තමයි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. දුවල පුතාලා දන්නොත් අයිතිකරු මිය යන්න පුළුවන් නේද? එහෙම නැත්නම් උමතු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බංකොලොත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හේතු නිසා මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මෙන්න මේ ව්‍යාපාර කටයුතු අතරමඟ අවසන් කිරීමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවසන් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ අනුව තනි පුද්ගල ව්‍යාපාරවලට දිගු කාලීන පැවැත්මක් නැහැ. ඔබ දකින්නැති ඔබ නිවසාවට සමහර වෙළඳ සැල්ල ආරම්භ කරන ටික කාලයයි නේද? මාස 6ක් වගේ යනකොට නැහැ. ඒ ව්‍යාපාර එහෙම බංකොලොත් වෙලා අතරමඟ නැවතිලා අවසන් වෙන්න පුළුවන්. එහෙනම් ඒකත් අවාසියක්, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. දැන් මේ වෙනකොට කරුණු තුනක් ඕගොල්ලෝ දන්න දුවේ පුතේ. තවත් කරුණක් තියෙනවා ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් හිමි නොවීම. මොකද්ද නීතිමය පුද්ගල භාවයක් කියලා කියන්නේ? ව්‍යාපාර දැන් දූල පුතාලා දන්නව ඒක පුද්ගල ව්‍යාපාරයකට නීතිමය පුද්ගල භාවයක් තියෙනවද නැද්ද? ඒ නීතිමය පුද්ගල භාවයක් නැහැ නේද? මේ නිසා ව්‍යාපාරයේ සෑම නීතිමය කටයුත්තක්ම කොහොමද කරන්න ඕන? අයිතිකරුගේ පුද්ගලික නමින්. වාහනයක් ගත්තත්, ඉඩමක් මිලදී ගත්තත්, ණයකට අත්සන් කළත් ඒ සියල්ලම සිද්ධ කරන්න ඕන කාගේ නමින්ද? අයිතිකරුගේ පෞද්ගලික නමින්. ඒ නිසා මේ ව්‍යාපාරික නාමය භාවිතා කරන්න ව්‍යාපාරයට හැකියාවක් නැහැ. එහෙනම් ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් හිමි නොවීම, නීතිය ඉදිරියේ පුද්ගලයෙක් ලෙස ව්‍යාපාර නාමය යටතේ කිසිම දෙයක් ළඟා කරගන්න බෑ. අයිතිකරුගේ පුද්ගලික නමින් තමයි ඉදිරිපත් වෙන්න ඕන. තවත් අවාසියක් විදියට සඳහන් කරන්න පුළුවන්, අයිතිකරු තනිව ගන්නා තීරණ ඇතැම් විට මොකද වෙන්නේ? අසාර්ථක වෙන්නත් පුළුවන් නේද? මොකද අයිතිකරු එයාගේ හැකියාව දක්ෂතාවය මතන මේ ව්‍යාපාර කරගෙන යන්නේ. ඇතැම් විට අයිතිකරු ගන්න තීරණ වරදින්න පුළුවන්. මෙතෙන්දි වැදගත් වෙන දැන් සාමූහිකව ගන්න තීරණවලට සාපේක්ෂව තනි පුද්ගලයෙක් විසින් ගන්න තීරණ, ඒ කියන්නේ ඔහු සතුව තියෙන හැකියා, දක්ෂතා, කුසලතා, පළපුරුද්දනුව ඒ ගන්න තීරණ සමහර විට අසාර්ථක වෙන්න පුළුවන්. ඒ අනුව දැන් දූල පුතාලා මේ වෙනකොට දන්නෝ කේවල ස්වාමී ව්‍යාපාරයක, එහෙම නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක, අපි තවත් නමක් කියනවා තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ කතා කළා. ඒ වගේම වාසි දැන් ඕගොල්ලෝ දන්නෝ දූල පුතාලා. ඒ වගේම අවාසි දැන් අවබෝධ වෙන්නේ නැති කියලා හිතනවා. දැන් දුවේ පුතේ අපි පොඩ්ඩක් බලමු ගැටලු කීපයක් සාකච්ඡා කරලා. දැන් අපෙන් ඇහුවොත් නිර්වචනයක් ඉදිරිපත් කරන්න කියලා, ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා කොහොමද නිර්වචනයක් ගොඩනගන්නේ? හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාරවලට අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර. එහෙනම් විභාගයට ආවොත් කොහොමද ලියන්නේ? ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද? හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාරවලට අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාර. ඉතින් එතෙන්දි දූල පුතාලට කියන්න පුළුවන් ලෝකේ බහුලව මේ ව්‍යාපාරය පවතිනවා. එතකොට ස්වාධීනව තීරණ ගන්න පුළුවන්, පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්, ඒ වගේ දේවල් උනත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව ප්‍රශ්නයක් මන් දූල පුතාලට ඉදිරිපත් කරන්න, ඒක පුද්ගල ව්‍යාපාරයක් හැඳින්විය හැකි වෙනත් නම් මොනවාද? අපිට කියන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර, කේවල ස්වාමී ව්‍යාපාර, ඒ විදියට නම් කරන්න පුළුවන්. මම තවත් ගැටලුවක් ඉදිරිපත් කරන්නම් දුවේ පුතේ. ආකාශ රස පළතුරු නමින් ස්වෝත්සාහෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ආකාශ කියන කෙනා එයාගේ ව්‍යාපාරයක් තියෙනවා, ඒකේ නම මොකද්ද? රස පළතුරු නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යද? දූල පුතා ලියාගන්න. ඇත්තටම ලියාපදිංචි අනිවාර්යයිද? ඔව් නේද? ඒ කියන්නේ ආකාශ් එයාගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. දැන් සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් දුවේ පුතේ ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය නැහැ. නමුත් ව්‍යාපාරයක්, ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අදාළ පළාත් සභාවේ, පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කරන්න ඕන. එතකොට ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ 1918 ව්‍යාපාර නාම ආඥා පනත යටතේ. මේ අනුව දුවේ පුතේ මම ඕගලන්ට අද අපි සාකච්ඡා කර පාඩම් කොටසින් මම තවත් ඕගලන්ට පොඩි ගැටලුවක් ඉදිරිපත් කරන්නම්. බලන්න කරන්න පුළුවන්ද කියලා නිවසේ ඉඳන් ලියාගන්න බලන්න දුවේ පුතේ. පහත ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍ය භාවය දක්වන්න. මම ඉදිරිපත් කරනවා ඕගලන්ට කරුණු පහක්, සත්‍යද අසත්‍යද කියලා සඳහන් කරන්න විභාගයට එන අනිවාර්ය ප්‍රශ්නයක්. පළවෙනි එක තමයි හිමිකාරීත්වය තනි පුද්ගලයෙකු සතු ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර ලෙස හඳුන්වයි. මේක සත්‍යද අසත්‍යද සඳහන් කරන්න බල. මේක සත්‍යයි. එහෙමනම් තවත් එකක් මම ඉදිරිපත් කරන්නම්. ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය වේ. එහෙම ලියාපදිංචි අනිවාර්යයි කියලා නෑ නේද? තමන්ගේ නමින් හැර වෙනත් නමකින් වුණොත් තමයි ලියාපදිංචි අනිවාර්ය වෙන්නේ. එහෙනම් ඒක අසත්‍යයි. මේ කරුණත් බලන්න. ඒක පුද්ගල ව්‍යාපාරයක් නීතිමය කටයුතුවලදී සිය ව්‍යාපාරික නමින් පෙනී සිටිය යුතුය. ඒක වැරදි නේද? අයිතිකරුගේ පුද්ගලික නමින් තමයි මුහුණ දෙන්න ඕන. එහෙමනම් දුවේ පුතේ අද අපි ඕගොල්ලන්ට ගෙනාවා ඒක පුද්ගල ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ, ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි සහ අවාසි. එහෙනම් දුවේ පුතේ හවුල් ව්‍යාපාරවලින් ලබන සතියේ මුණ ගැසෙනතෙක් එතෙක් ඔබට ආයුබෝවන්.